තමයි තුන්වෙනි ප්‍රශ්නය. අනිත්‍ය දුක්ඛ අනාත්ත යන ත්‍රිලක්ෂණය ඇත්ත බවත් ඒ අපි දන්නාමුත් ඒ තුලින් නිවන දකින්නේ කෙලෙසද? ඒ ප්‍රායෝගික ජීවිතයේදී යොදාගන්නේ කෙසේද කියලා මේ අහන්නේ. දැන් ඉතින් මේවට උත්තර හම්බෙලා තියෙන්නේ. අනිත්‍ය දුක්ඛ අනාත්ත කියන ත්‍රිලක්ෂණේ අවබෝධය ආවනම් අනුබෝධ අවබෝධ ප්‍රත්‍යක්ෂ කියන මේ ක්‍රම තුනකින් ප්‍රඥාව වැඩෙනවා. ඉතින්ලාම කියන වචනේ අහලා ඊට අනුකූලව දහම තේරෙන මට්ටමක් එනවා. ඒතර අනුබෝධයට ආවා. ඊට පස්සේ ඒ ගත්ත එක අරගෙන තමන්ගේ හිත ක්‍රමක්‍රමී ඒ ලෝකේ චන්දරාගයන්ගේ මැඩපවතින ලකුණු තමන්ටම පේනවා. ඒ ප්‍රඥාවට වැඩිලා යමි අසාරයි අසාරයි කියලා දකින්න දකින්න අන්නේ මට්ටමට අවබෝධය එනවා. ඊට පස්සේ යම් කිසි චන්දරාගයක් මේ ධර්ම ප්‍රඥාවෙන් වර්ධනය නිසා ක්ෂය වෙලා ගියා නම් ආන්නේට කියන ප්‍රත්‍යක්ෂ වුණා. ප්‍රත්‍යක්ෂ ඥානෙට එනකම් වඩන්න ඕනේ. ඊට වල්ලා තවත් වලන්න දෙයක් නැහැ. ඊට පස්සේ පූර්ණයි. ඉතින් මෙන්න මේ ක්‍රමයට සිද්ධ වෙන මාර්ගය වඩන්න නම් යලි යලි වඩන්න අනිච්ච වෙන හැටි දුක්ඛ වෙන හැටි අනාත්ම වෙන හැටි. එක් අවස්ථාවකදී ස්වාමීන් වහන්සේ ළමකින් අහනවා තවත් ස්වාමීන් වහන්සේලා, ඇවැත්නි නිවන් අවබෝධ කරගන්න මොකද්ද වඩන්න ඕන? මේ පංචස්කන්ධයේ අනිච්චයි දුක්ඛයි අනාත්මයි කියලා වඩන්න ඕන. ඒ සෝතාපන්න ඵලය ලබන්න උපනිසිරේ වෙනවා. සෝවාන් වෙච්ච කෙනා සකෘදාගාමි වෙන්න මොකද කරන්න ඕන? පංචස්කන්ධයේ අනිච්චයි දුක්ඛයි අනාත්මයි කියලා වඩන්න ඕන කියලා උත්තරේම දුන්නා. සකෘදාගාමි වෙච්ච කෙනා අනාගාමි වෙන්න මොකද කරන්න ඕන? මේ පංචස්කන්ධයේ අනිච්චයි දුක්ඛයි අනාත්මයි කියලා දකින්න ඕන. අනාගාමි වෙච්ච කෙනා අරිහත්ත්වයටපත් වෙන්න මොකද කරන්න ඕන? මේ පංචස්කන්ධයේ අනිච්චයි දුක්ඛයි අනාත්මයි කියලා දකින්න ඕන. අරිහතුන් වහන්සේ මොකද කරන්න ඕන? මේ පංචස්කන්ධයේ අනිච්චයි දුක්ඛයි අනාත්මයි කියලා මෙනෙහි කරන්න ඕන. එතකොට අර භික්ෂුන් වහන්සේලා ස්වාමීනි, මේ ඇවැත්නි අරිහතුන් වහන්සේ කළ යුතු කෙලෙද කරලා ඉවරයි ඉන්නේ. තවත් මොකද මෙනෙහි කරන්නේ? ඒ ප්‍රඥාව ඉහාත්ම සුඛ විහරණයට හේතු වෙනවා. යලි යලි ආවර්ජනය කිරීම අනිත්‍ය දුක්ඛ නැත් ආවර්ජනය කිරීම රහතන් වහන්සේටත් සුඛ විහරණයට හේතු වෙනවා. එහෙනම් එතකම් අපිට කරන්න තියෙන දේ මොකද්ද? අනිත්‍ය වෙන හැටි, දුක්ඛ වෙන හැටි, අනාත්ම වෙන හැටි ලෝකේ පිළිබඳව නිතර මෙනෙහි කරන එක තමයි මාර්ගය. ප්‍රඥාව මුල් කරගෙන හොඳ මනස සිහියෙන් ඕක නිතර මෙනෙහි කරන්න. ඇලෙන මොහොතක් ආපුහාම මට මේ මොකක්ද ආපු අදහස? නිත්‍ය වූ සුඛ වූ අත්ථ වූ දෙයක් මෙතන තියෙනවද මට ඇලුම් කරන්න? නැත්නම් මෙතන මේ ඇලුම් කරන වස්තු යථාර්ථයේ අනිත්‍ය දුක්ඛ අනාත්තද, නිත්‍ය සුඛ අත්ථද? අනිත්‍ය දුක්ඛ අනාත්ත අසුභ, ඒකයි යථාර්ථයේ. විකෘතිය මොකද්ද? නිත්‍ය සුඛ අත්ථ සුභ. ඔකට කියනවා විපල්ලාස හතර. විපර්යාස කියලා අපි කියන්නේ ඔකට. මනස විපර්යාසයටපත් වෙලා තියෙන්නේ ප්‍රകൃතිය නැති නිසා. ප්‍රകൃතිය තියෙන්නේ පූර්ණ ප්‍රകൃතිය රාතන් වහන්සේට. අනිකායර තියෙන්නේ ක්‍රමක්‍රමයෙන් විකෘති අඩුවේවි ගිහිල්ලා. ඔන්නේ විපල්ලාසේවත් විපර්යාස සහමලින් දුර වෙන්නේ අරිහත් වෙයි. ditthi viparyasa sanya viparyasa citta viparyasa kiyala. ඔය අනිච්ච දුක්ඛ අනාත්ත අසුභ කියන යථාර්ථයට එnde ඉස්සෙල්ලා නිත්‍ය සුඛ අත්ථ සුභ කියලා වචනයක් තියෙනවා. නිත්‍යයි සුඛයි අත්ථයි සුභයි. අසුභේ සුභයි කියලා ගන්නවා. ඒක විපර්යාසය. ওই විපර්යාසයේ කොටස් තුනකින් යුක්තයි. මොනවද? ditthi විපර්යාසය, සංඥා විපර්යාසය, චිත්ත විපර්යාසය කියලා. මේ අසුභ කය සුභයි කියලා හිතනකොට ඉතලා දහම් දැක්කහම මේක කොච්චර සුභයි කියලා හිතුණත් මේ කයේ තියෙන මේ කුණු ගොඩ මිසක් වෙන මොකද්ද කියලා දෘෂ්ටියෙන් වෙන් වෙන මට්ටමෙන් විපර්යාසයේ දුරු වෙලා සුද්ධ වෙනවා. හැබැයි තව සංඥාව තියෙනවා. කොච්චර කිව්වත් ඉතින් හැඩවැරුණත් දෙති සුණු කොටාස වෙන ලස්සන මට තව පේනවනේ. ඒ ප්‍රියයි මනාපයි කියන සංඥාව ඇතිලා නැහැ නේ මට තව. ඒ හිත තියෙනවනේ. තවත් දුර ගියාම දැයින්ද පටන් ගන්නවා. ඒ ඉස්සර වාගේ නම් ඒ සංඥාව වද දෙන්නේ නෑ දැන්. සුබ සංඥාව වෙනුට අසුබ සංඥාව වැඩිලා තියෙනවා. අන්න වැටෙහෙන පටන් ගන්නවා. හැබැයි තවම දැක්ක ගමන් කෑලි 32 කුණුවඩ විතරයි ඉන්නේ මෙතන තියෙනවා. එහෙම පේන්නේ නෑ. තවම පොඩ්ඩක් මේ පුද්ගලත්වයක් එනවා නිතර. ඇවිදිලා හිටන් ඒ නමින් ඒ කිය වස්තුවක් වශයෙන් පේන අවස්ථාව තව සුද්ධ වෙලා නෑනේ. චිත්ත විපර්යාසය තව තියෙනවනේ. ඒක නැති වෙච්ච දවසට රහතන් වහන්සේ නම් ওই විපර්යාස තුනම නෑ. අනිච්ච පිළිබඳවත් ඒ වගේ. අනිච්චයි කියන වචනේ පිළිබඳව දිටි විපර්යාසයේ සෝවාන් වෙනකොට නතර වෙනවා. ඒ වගේම සංඥා විපර්යාසයක් නෑ, චිත්ත විපර්යාසයක් නෑ, අනිච්චමයි. දුක සැපයි කියන එක තියෙනවා. ඒක දිට්ඨි විපර්යාසය නෑ සෝවාන් වෙනකොට. සංඥා විපර්යාසයයි චිත්ත විපර්යාසයයි තියෙනවා. අනත්ත අත්තයි කියලා දෘෂ්ටියකුත් නෑ, සංඥාවකුත් නෑ, එහෙම හිතකුත් නෑ. ඔය ටික සුද්ධ වෙනවා. අනිච්ච අනත්ත දෙක සුද්ධ වෙනවා හොඳටම. දුක සුඛයි කියන අසුභ සුභයි කියන එකේ ඉතුරු වෙනවා ටිකක්. දෘෂ්ටි විපර්යාසය අතර ඉතුරු හතර ඉතුරු වෙනවා. මෙන්න මේ ටික අරිහත් පල්ලියට යනකන් ටික ටික ගෙවිලා ගෙවිලා ඉවර වෙන්නේ. ඒ මේක හරි ගැඹුරු තැනක් වෙයි විග්‍රහ කළේ. ඉතින් ඒ නිසා මොකද කරන්නේ? මේ යථාර්ථයේ පූර්ණ වෙනකන් අනිච්ච වෙන හැටි, දුක්ඛ වෙන හැටි, අනාත්ම වෙන හැටි නිතරම බලන්න. ඒ සංඥාවත් දුරු වෙලා යනකන්, ඒ චිත්තයත් දුරු වෙලා යනකන් ওই ටික වඩාගෙන යනකොට කවදා හරි ක්‍රමක්‍රමී ඵලී ලැබිලායි. ලැබිච්ච ඵලයේ ගැන හිතන්න යන්න එපා. අරිහත්ත්වයටපත් වෙලා නැහැ නේ කියලා තේරුම් බරන් ඉතකම වඩනවා කියලා හිතන්න වඩාගෙන යන්න. ඵල ලැබිලාද ඇත්ත වශයෙන් ලැබෙනවාද කියලා බලන්න ඕන නම් කියා වුරුද්ද කොහොමද මගේ මානසිකත්වයේ දැන් කොහොමද කියලා හිතලා බලන්න. ඇලීම් ගැටීම් දෙක විතරයි වෙන්නේ ප්‍රධාන වශයෙන්. ගිය අවුරුද්දේ මගේ යම්කිසි අරමුණක් එනකොට ඇලීම කොහොමද තිබුණේ? කාම අරමුණක ඇලීම කොහොමද ආවේ? විරුද්ධ වූ ගැටෙන වචනයක් ආවොත් මං ඒකට ගැටීම කොහොමද මගේ තිබුණේ? ඒක ඒ ගානම දැනුත් තියෙනවාද බලන්න කල්පනා කරන වෙනස වෙන්නේ. අඩු වෙලා තියෙන බව පේනවා නම් ඇයි අඩු වුනේ? මොකද්ද හේතුව? කුමක් දැකලාද අඩු වුනේ? අසාරයි කියලා වැටහිලා. කොහොමද අසාරයි කියලා වැටහුනේ? අනිච්ච නිසා, දුක්ඛ නිසා, අනාත්ම නිසා. අන්න වැටහෙන අවස්ථාව දකී ත්‍රිලක්ෂණේ දැකලා ඒ සත්‍ය ධර්මයට අනුකූල නම් ওই ටික සිද්ධ වුනේ. ඒකාන්තයෙන් ධර්මාබෝධය ලැබිලා තියෙන්නේ. ඒ ගැන අහන්න යන්නත් එපා. ඔහු කවදාවත් සතර පාගත වෙන මට්ටමක නැහැ. ඊසා කාටවත් කියන්න යන්නත් ඕනේ නිකන් බහට හිස් විවේචන පස්සේ යවලා හිටන් මේ ලෝකෙ කුලප්පු කරන්නේ නැතුව තමන්ගේ වැඩේ ඉදිරිටි අරිහත්තරපත් වෙනකම් මම කටයුතු කරගෙනවා කියලා මාර්ගය වඩා ගන්න උත්සාහ කරලා කටයුතු කරන්න. එතරම් තියෙන්නේ.